సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పినుతున్ హెమ దినామ మే వెలావి బలాపురొత్తు అన్ని ధర్మశ్రవణే కరాన్నటాయి అద మే దేశనావ సదహాత్ మే వసరే వివిధ అవస్థావన్వల తమంట లెబిన అవకాశన్వల ధర్మదాని సిద్ధగ్రాండ కెప్పవేన బలంగొడ ముగుణమలి పదించి జిపి గుణశేఖర మహాత్మాత్ పౌలే పినుతును తద మే దేశనావట దాయకత్వేగిన కటయుతు కరణో గుణశేఖర మహాత్మా ప్రధాన పినుతున్ సీలు దినాటమ జీవితావబోధయ ధర్మావబోధే పినిస మీ కుశల్ హేతు వాసనా వివాకిలపి ప్రార్థనా కరణం దెన్ ధర్మశ్రవణీకరాన్నిట కాలయ పిన్నోత్ని జీవిత అవబోధ కిరీమ వినా అప్పట విసందుమక్ నే హెబై మీ జీవితావబోధే కరాయ అనేక అప్పట ఓనోన విధియట కరాన్నద్ పే వేగం అవబోధే కరా యాన్న పుల్వంకమక్ నే ఏకట హేతువ తమై కెలెస్ గతికత్వయక్ అపే సిత తుల పవతినో ఏ కెలెస్ గతికత్వే విసిన్ నిరతురువమ సత్యావబోధే వసా దమనో అమా నివనట అతి అవకాశయ వహలదానో ఎనిసా మీ మీ లోకే జీవితావబోధే కరా యాన కెనెక్ ఇతా పరిత్తమిన్ మనసికార హెకియావ దివును కరగాండోన ధరమేట అదాల విన విధియట అధర్మేట అదాల విధియట కెలెస్వలట అదాల విధియట అకుశలేట అదాల విధియట మనసికారే కరణ గతికత్వయక్ అపి తీన ఇనిసైక అనిపెత్ర బోం పరీసమట అరంగ్ ఎండోన ఏకట ఉదావుకరణ లొక్కుమదే కాయగత సతి హెమ వెలావకమ ఎలంబ సిటి సిహియెన్ తమన్గే కాయ దేశ విమసనో ఏకం తమై మనసికార హెకియా వేగెన్ దేవుణు వెన్ని వెడకరాద్ది ఎదినిదా కటయుతు కరాద్ది కాయగత సతీ పావిచి కరణ దరువి కూడ పవా ఇక కరాను పులవం పాసల్యన లమీ కూడ పవా ఇక పురుదు కరాండు నాపి ఏకెన్ తమై ధర్మ మార్గేతుల యం శ్రావకే రెకెన్ని ఏకటి అపి పవగాల దేశనావల దిక్కువా హెమ విలావక మినిత్తు అక్కు ఇతర వరిచి బిత్తి అక్కగీ కేలా ఎంగ దిహా బలాండి కేలా పేవ మీ పినుతుంగ హలత్ ఎతి ఎనిసాయి వాయికి అండుమనత్నే ఇక అవి కివి మీ ఎమ్మ విలావక నిక మతక్కునో తెక పారు అని మీ ఎంగ వరిచి బిత్తి అక్కగినీదు మీ కాయ మీకు మీ లీ లీ హిటవల ఇవ హరహటాత్ లీ బెందల ఎతులట పసొబ మెటి ఒబల మెటి వటేట ఉపమట్టంకరల తీయన్ని ఉపయాక్ నీదు తీయన్ని కీలా ఉపమట్టంకరల తీయన భావ దాకినో దెకల వినదోగి వెడకరు అన్ని ఏ కారణయ ఏ విధియట తమంగమే ఎంగదిహా బాగున్నది మీ ఎంగ ఎంగత్ హిమై నీదు మీ ఎట కటువల్ట మాసూతలా ఇవా వాటి ఇట నహర వెళ్ళు లింగ ఎటగాల ఏక హమకింగ్ వహాల సివ్యకింగ్ ఉపమట్టం ఇలా నీదు తీయన్ని కీలా బలనో వినదవాగి వెడకరు అన్ని ఓక తమ అపే జీవిత వల్ల మనసికార కుశలతావేట అపే జీవితే మనసికార కుశలతా వీటి లోకు జవయాద్దెన్ని ఉన్నోయేది ఒక ఒక నితర నితర అపి అపే కాయదిహా బలాండు నితర బెల్మట తమాయి బుద్ధ శాసన తుల కాయగత సతీయ కేలా అపి ఆందున్నాను అన్ని ఏకింగ్ ఉదవ్వ గాన్ని నెతువ ప్రజ్ఞావట అదాలదే అప్పుడు కరాన్న పులువంకమక్ నే ఏ మనసికార కుశలతావేతుల యటత్ పిరిసింగ్ సోవాన్వత్ పిండ ఉమనావక్ తీను అన్నాం యా జీవితేట ధర్మే ఏకతు కరగాండు జీవితేటమ ధర్మే తోటి ఆ జీవన దర్శన యాక్ విధియట యా వయస్కాందయన్ హరి ఆయతన హరి ధాతు హరి అరగన జీవితేట అదాల విధియట ఇక దెక్మక్ హదాగాండు කියන්නේ මනස එනම් මම කියන්නේ හොඳට ඔළුවට ගන්න. මානසිකාර කුසලතාවය දුර්වලයි අපි හැමෝගෙම. ඒ නිසා හැම වෙලාවකම කෙලස් ටික අපිට අභියෝග කරනවා. ඉස්සරහට මේක තවත් බොහොම වැඩි වෙනවා. ගොඩාක් වැඩි වෙනවා ඉස්සරහට. ඉතින් මේ වැඩේ බොහොම අමාරු වෙනවා ඉස්සරහට. දැන් හරි කොහොම හරි මේක කරගන්න ඕනේ. ඒතකොට මානසිකාර කුසලතාවයට ජවය ගන්න අපි පාවිච්චි කරන දේ මොකද්ද? කායගත සතිය. විතර ඉස්සලා කියආපු විදිහට නික මතක් වුණම් බලනවා එච්චරයි. ඒ ඉන්න ඉරියව්ව තුළම නිතමට හාන්සි වෙලා වෙන්න පුළුවන්. සමහරට ඇවිදින ගමන් වෙන්න පුළුවන්. දැන් මේ කොළඹ පැත්තේ මිනිස්සු ඇවිදිනවානේ හවස වෙනකොට. ඇවිදිනකොට ඕක මතක් වෙනවා. මතක් වුණ ගමන් ඉතුරු සියලුම දේවල් නවත්තලා ඇවිදින ගමන්ම ඕක හිතනවා. මිනිත්තු භාගයක් විතර. ආයෙ මතක් වුණාම ආයෙ හිතනවා. සමහර කෑම මේසේදී ඕක මතක් වෙනවා. මතක් වුණාම අර මානසිකාරය කරනවා. අන්න ඒකෙන් ඒක කායගත සතිය ඒකෙන් පුදුම විදියට මේ ශ්‍රාවකයාගේ අර මානසිකාර කුසලතාව ඉතාම වැදගත්. ඒ මානසිකාරේ ඉන්නේ පින්වත්නි කෙලෙස් එක්ක මිශ්‍ර නොවි අරමුණ ගන්න පුළුවන්. මේ අරමුණේ මුලාව කියන එකනේ අපි තුල ක්‍රියාත්මක වෙන්නේ. අපි තුල බරපතලව වැඩ කරන්නේ අරමුණේ මුලාව. අරමුණේ කෙලෙස් ඉඳින්නයි අපිට තියෙන්නේ. ඒ අරමුණේ මුලාවටපත් නොවීම පිණිස පුංචි උදව්වක් පොඩි අනුබලයක් ඔය විදියට ඔයාලා බලන්න පටන් ගත්තාම ලැබෙනවා. ඒ ලැබෙන එක හරි හයියක් ලොකු ජවයක් ධර්ම මාර්ගයේ ඉස්සරහාට දියුණු කරගෙන යන්න. ඊට පස්සේ ඔය පින්නතුලා ජීවිතේට ධර්මය එකතු කරගන්න ඕන. තවම පරියංකේට අදාළ දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. ජීවිතේට අදාළ දෙයක්. දැන් උදාහරණයක් විදිහට එකකින් ස්කන්ධ එකක් හෝ කීපයක් ගන්න පුළුවන්. ආයතන එකක් හෝ කීපයක් ගන්න පුළුවන්. ඒ කිය එකක් හෝ කියන්නේ එකක් ගත්තත් කීපයක් ගත්තත් එකම දේ වෙන්නේ. ඇසේ සිද්ධ වෙන යම් ක්‍රියාවලියක් වේද එකම තමයි කණිත් වෙන්නේ. නමුත් ගෝචර වෙන දේ විතරයි වෙනස්. ඇසට රූප කනට ශබ්ද. නමුත් ඔය ඔක්කොම පිළිසරණ කරගෙන තියෙන්නේ මනස. මනස පිළිසරණ කරගන්න ඕන සතර සතිපට්ඨානේ. එතකොට විමුක්තිය පිළිසරණ වී මිදී යනවා. ඕක තමයි අපේ සම්පූර්ණයෙන්ම සමස්ත කතාව. ඉතින් ওই කතාව අපිට කොහොමාරි අපි ජීවිතයට එකතු කරගන්නවා නම් මේ පියවර ටික හරියටම අනුගමනය කළොත් එයාට මහ විශාල උදව්වක් හම්බ වෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් ඒක. ඒතර පළවෙනි කාරණේ තමයි අපේ මානසිකාර කුසලතාවේ දුර්වල වී කෙලෙස් බලවත් වී කෙලෙසුන්ගෙන් බැටකන මට්ටම ඇතුලේ ධර්මයට එන්න උත්සාහ කරනවා. නමුත් එන්න බෑ. ආවත් ආයෙත් යන ආයෙත් වැටෙනවා. ධර්මයේ පැත්තට ආවත් ආයෙත් වැටෙනවා. ඒ නිසා මේ වැඩේ බොහොම සාර්ථක වැඩක්. ඒ නිසා අපි ඒක සාර්ථක කරගන්න ඕන නිසා ඒ වැඩේ අපිට සාර්ථක කරගන්න උවමනාවක් තියෙන නිසා අපි මොකද කරන්නේ? අපේ ජීවිතවල මානසිකාර කුසලතාවය කියන එක දියුණු කරගන්නවා. ඒකට ලොකු සපෝට් එකක් හම්බෙනවා, උදව්වක් හම්බෙනවා, අනුග්‍රහයක් හම්බෙනවා, අනුබලයක් හම්බෙනවා. ඔය විදිහට කායගත සතිය ඉන්න ඉරියව්ව තුළ බලනවා. ඔකටම දේශනාවක් කළා. දැන් සති දෙකකට විතර උඩදී දේශනා එකක් දෙකක් කරලා තියෙනවා. ඒක නිකන් ඉන්න තැන ලොකුවට ධර්ම මාර්ගයක් නෙමෙයි ඒක. ඒක මානසිකාර කුසලතාවය දියුණු කිරීමේ උපාය මාර්ගයක්. සහ කෙලෙස් ගොඩාක් ඒ වෙලාවේ ඇයි පරමාර්ථ සත්‍ය දකින්න කෙලෙස් පිච්චෙන්න පටන් ගන්නවා ඇතුළේ. ආයයි කෙලෙස් උද්ගත වෙන సంతාණයෙන් අපි මිදිලා නැහැ. නමුත් අර වරිච්චි බිත්තිය වගේ කියලා බලලා Tamanගේ කය දිහා බලලා වෙනද කරපු වැඩ ටික කරනවා, කෑම කනවා, වැඩට යන එක කරනවා. සමටක මතක් වෙන්නේ බස් එකේදී ওই විදිහට බලනවා. එහෙම බලන්න මානසිකාර කුසලතාවේ දියුණු වෙනවා. ඒ දියුණුවත් එක්කම ප්‍රඥාවේ හැකියාව මත තමයි කෙලෙස් සිඳින්න තියෙන්නේ. කෙලෙස් සිඳ බිඳ දාන්න තියෙන්නේ. මෝහාන්ධකාරයෙන් සම්පූර්ණයෙන් ගැලවෙන්න තියෙන්නේ ප්‍රඥාවේ යෙදෙන හැකියාව මත. ඒ ප්‍රඥාවේ යෙදෙන හැකියාව කියන එකට අපිට දෙපැත්තකින් අවකාශය හදා ගන්න ඕනේ. එකක් තමයි ජීවිතයට ධර්මය එකතු කර ගන්න ඕනේ. ඒක එක පැත්තක්. දෙවැනි පැත්ත තමයි ජීවිතයට ධර්මය එකතු කර ගන්න ඕනේ. එක පැත්තක්. දෙවැනි පැත්තේ තමයි පරියංකයට දෙයක් තියෙන්න ඕනේ. භාවනාවට යම් භාවනාවට අවශ්‍ය ආධ්‍යාත්මික ක්‍රියාමාර්ග ටිකක් උවමනා කරනවා. ඒ දෙක තමයි අපට උවමනා කරන්නේ. එතකොට දැන් මේ සමස්ත වැඩපිළිවෙලේ අර්ථය මොකද්ද? ආත්ම සංඥාව දුරු කරගනි. මේ ඔක්කොම කරන්නේ බුද්ධ ශාසනයේ නාමෙන්. අපි මොනවා හරි කරනවා නම් ඒ හැම දෙයක්ම කරන්නේ ආත්ම සංඥාව දුරු කරගන්න. මේ ඔක්කොම ප්‍රශ්නේ ඉවරයි ආත්ම සංඥාව දුරු වුණා. අපිට අභියෝගයේ තියෙන්නේ ඔන්න ඔතන. එතකොට ආත්ම සංඥාව දුරු කර ගැනීම අභියෝගේ නම් ඇයි ආත්මීය භවකින් ලෝකය මුණ ගැහෙනකම් විඩාබරයි, පීඩාකාරී, අරිම අවුලක් ඇතුලේ තියෙනවා. එහෙනම් අපේ බුද්ධ ශාසනය ඇතුලේ භාග්‍යවතුන් වහන්සේ වදාළ රටාව තුළ අපට තේරුම් කරන, පැහැදිලි කරන එකම යථාර්ථය අන් කවරක්වත් නොව කිසි දෙයක් නෙමේ, ආත්ම සංඥාව දුරු කිරීම. එතකොට ආත්ම සංඥාව දුරු කිරීම පිණිස මානසිකාර හැකියාවට ජවය ගන්න කායගත සතිය කියන සංසිද්ධිය ජීවිතයේ යම් කිසි සියලු ඉරියව් පවත්වන අතර අපිට ඒකට පොඩි සැලසුමක් තියාගන්නවා. ඒ සැලසුම ඇතුලේ ප්‍රඥාව මුල් කරගෙනමයි කෙලෙස් සිඳලා බිඳලා දාන්න තියෙන්නේ. මෝහාන්ධකාරේ නැසලා කෙනෙක් සත්‍ය අවබෝධයට පත් වෙනවා නම් ඒකන් කවරකවත් ප්‍රතිලාභයක් නෙමෙයි, ඒක ප්‍රඥාවේම ප්‍රතිලාභේ. අන්න ඒකට අදාළ වැඩ දෙකක් තියෙනවා අපිට. එකක් ජීවිතයට ධර්මය කියන කොටස, අනිත් එක පරියංකයට විදර්ශනාව කියන එක. ඔන්න ඔය දෙක. ජීවිතයට ධර්මය කියලා පරිච්ඡේදයකුත් උවමනයි, පරියංකයට විදර්ශනාව කියලා එකුත් උවමනයි. ඒක විදර්ශනාවයි පරියංකෙමයි කරන්නේ. ඒක ඇස් පියාගෙනම භාවනාසනෙට එකතු වෙලාමයි ඒක කරන්නේ. අනිවාර්යෙන් ඔය දෙක ඕන. ඔය දෙකේ අඩුවක්මයි ලංකාවේ බෞද්ධයන්ට තියෙන්නේ. එතකොට ජීවිතයට ධර්මයේ දෙස, ජීවිතයට ධර්මයේ කියන එකට අදාළව අපි එක ස්කන්ධයක් හරි ආයතනයක් හරි මොනවා හරි ගන්නවා කෙලෙස් සිඳින්න. අපි නිකන් ගමුක විඥාන ස්කන්ධය තමයි අපි පාවිච්චි කරන්නේ ආත්ම සංඥාව දුරු කිරීමට. ඊට කෙනෙක් කියන්න පුළුවන් නෑ, රූප ස්කන්ධය ගැනත් වේදනා ස්කන්ධය ගැනත් ඕනේ නෑ නේ. විඥාන ස්කන්ධයේ කෙලෙස් දුරු වෙනකොට රූප ස්කන්ධෙත් කෙලෙස් කඩාන වැටෙනවා. ඇයි? විඥාන ස්කන්ධයේ සාකච්ඡාවමයි රූප ස්කන්ධෙත් සාකච්ඡාව, වේදනා ස්කන්ධෙත් සාකච්ඡාව. ඔක්කොම එකම ස්වභාවයක් නෙති. මේවා ඔක්කොම එකම ස්වභාවයේ ධර්ම. ධර්ම කියන්නේ එකම කොට එකම ස්වභාවයෙන් යුක්තයි. ඒ මේවට ධර්ම කියන්නේ පංචස්කන්ධ ධර්ම, නාම රූප ධර්ම, ආයතන ධර්ම, ඔක්කොම ධර්ම. එතකොට මේවා සියල්ල තුල පවතින්නේ ධර්ම. එතකොට මේ ධර්මයන් ධර්මවල අපි එක 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 කොටසක් බැලුවත් සංසිඳීම පිණිස එක සෑහෙනවා. දැන් දැන් මේ දෙපැත්තින්ම දිනු කරන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේට ධර්මයේ කියලා පරිච්ඡේදයකට අදාළ දේවල් ටිකුත් ඔයාලා කරන්න තියෙනවා. දෙවැනි පෙළ පින්වත්නි, අනිත් පැත්තෙන් තව පැත්තකින් ඔයාලට තියෙනවා පරියංකයට විදර්ශනාව කියලා කොටසක. මේ දෙක අපි කළොත් එහෙම අපිට ලොකු දෙයක් මේ බුද්ධ ශාසනය ඇතුලේ කරන්න පුළුවන්. මේක ලෝකෙට අදාළ නැහැ. ලෝකෙට මේක තේරෙන්නේ නැහැ. දැන් මේ පින්තුන් නම් අපේ බණ අහලා අහලා හොඳ පුරුද්දක් තියෙන නිසා මේවා තේරෙනවා. මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේවා. දැන් ඔයාලා මේවා අහලා අහලා පුරුදු නිසා මේ රටාවම තේරෙනවා හොඳට. ඒ තේරුම් ගැනීම ඇතුළ මේක අද මේ කියන්නේ එක සැලැස්මක් ඇත්තට. ওই පින්තුන්ට විඥාන ස්කන්ධය මොකද්ද කියලා තෝරන්න ඕනේ නැහැ. මේ අය හුඟා බණ අහන, බණ කියවන අය. සංඥා ස්කන්ධය මොකද්ද කියලා කියන්නේ මේක එක්තරා සැලැස්මක් නිවන් දකින්න. මේ සැලැස්ම වල ටික මාසයක් දෙකක් කරලා බලන්න. සමහර ගිය මාසේ කැඩුන්නේ නැති කෙලෙස් මේ මාසේ කැඩෙන්න පුළුවන්. එතකොට මානසිකාර හැකියාව උදෙසා අර කෙලෙස් මත, අවිද්‍යාව මත, ඊට පස්සේ අධර්මයේ මත, අකුසලයේ මත දෝලණය වෙන හිත බොහෝම ධර්මී පැත්තට හරවගෙන අර මානසිකාර කුසලතාවේ දිනු කරගන්න අපි ජීවිතේ එදිනෙදා කෘත්‍යයන් වල කායගත සතිය තියාගෙන ඒකට උපකාර කරන්න උපමා විස්තරහට ගන්නවා. වරිචි බිත්ති වගේ කියපු එක. ඒ වැඩ කරද්දී උයද්දි පිහදි දරුවා නාවද්දි කරද්දි පවා වොෂ්රූම් එකේදී පවා එක ගන්න පුළුවන් ඒ අදහස. ඒක කිසි වරදක් නැහැ. මතක් වෙන්නේ කොතනද? එතනදී බැලුවා. එච්චර තැනක් නොතැනක් නැහැ. මතක් වෙන්නේ කොතනද? බැලුවා වරිච්ච බිත්තියක් වගේ නේද? ලී හිටවල නේද? මේක හතර හරහට ලී බැඳලා නේද? මැටි ඔබලා නේද? ඔපමට්ටම් කරලා නේද? සිවුම් මැට් එකකින් ගාලා නේද තියෙන්නේ? ඒ වගේම මේ කයත් අනේ ඒ වගේම එකක් නේද? ඇට ප්‍රධාන ඇට සැකෙල්ල තියෙනවා. ඒකට සම්බන්ධ වෙච්ච ඇට කැල්ලි තියෙනවා. ඒවා වටේට මස් ඔතලා තියෙනවා. ඒවා නහර වලින් ගැට ගහලා තිනවා, හැමකින් වහලා තිනවා, සිවියකින් ඔපමට්ටම් කරලා තිනවා. නේද අනේ මගේ මේ කයත් ඔය වගේ නේද කියලා බැලුවා. වෙනද වගේම වැඩේ කරන යනවා. මේක කියන තරම්වත් වෙලා යන්නේ නැහැ හිතන්න. හිත දැන් මම කියන්න ඉපාය. එතකොට හිතලානේ මම මේ කියන්නේ. එතකොට මේ කියන්න යන වෙලාවත් ඔකට යන්නේ නැහැ. ඔක ජීවිතේ මානසිකාර කුසලතාවේ දියුණු වෙන්න ඔක හරිය හොඳ දෙයක්. ඉතින් ඕක විතරක් තිබ්බට මදි. දෙපැත්තකින් ධර්ම ඕන. ඒකනේ බුද්ධ ශාසනේ නිතර කියනවා ඔයගොල්ලෝ අහලා ඇති. පින්වත්නි, ස්වල්ප ගුණ ධර්මත් ඕන, මහා ගුණ ධර්මත් ඕන කියලා. මෙතන අර මහා ගුණ ධර්ම කියලා අපි මෙතන අදහස් කරන්නේ අහුත්වා සම්බෝධි හුත්වා පටිවෙන්ති කියලා බලන හැකියාව. ඒක තමයි මම කිව්වේ. ඒක පැත්තකින් ඔයාලට උවමනයි. පරියංකයට විපස්සනා ඕන. ඒ පරියංකයට විපස්සනාව කියලා මෙතන අපි අදහස් කරන්නේ අහුත්වා සම්බෝධි හුත්වා පටිවෙන්ති කියලා බලනකම. ඒක අනිවාර්යෙන් භාවනාවක් වශයෙන් කරන්න ඕන එක. අනිත් පැත්තෙන් ජීවිතේට ධර්මී කියලා අපි කියපු එක තමයි ස්වල්ප ගුණ ධර්ම. ඒක ස්වල්ප ගුණ ධර්මත් ඕන, මහා ගුණ ධර්මත් ඕන. මේ දෙපැත්තෙන්ම අපි ගුණ ධර්ම හදන්න ඕන. මේ දෙපැත්තෙන්ම අපි ක්‍රමානුකූලව ගුණ ධර්ම හදන්න ඕන. ඉතින් මේ දෙපැත්තෙන් අපිට ගුණ ධර්ම හදාගන්න බැරි වුණොත් අපි අසාර්ථකයි. අපිට ලොකු ගමනක් යන්න බෑ. එතකොට දැන් අර අපි තෝරගන්න ඕන, මම අවබෝධය වෙනුවෙන් පාවිච්චි කරන්නේ මූලික වශයෙන් ආත්ම සංඥාව දුරු කිරීම පිණිස මම පාවිච්චි කරන්නේ විදර්ශනා උදෙසා ඇස ගැනද, කන ගැනද, නාසය ගැනද, දිව ගැනද, කය ගැනද, රූපය ගැනද, වේදනාව ගැනද, එහෙම එකක් තීරණය කරගන්න ඕන. ඔක්කොම බලන්න ඕන තමයි. හැබැයි ඔයාලට මේකේ හොඳට ප්‍රකට වෙන තේරෙන එකක් ගන්න ඕනේ. මේ ඔක්කොම බලන්න බෑ. ඔක්කොම බලන්න අඩුම පැය 4ක් 5ක්වත් යනවා. ඔයාලගේ ජීවිතය ඇතුළේ එහෙම බලන්න බැරි නිසා අපි මේ ස්වල්ප ගුණ ධර්ම සහ මහා ගුණ ධර්ම වලට අදාළ වෙන දේට එක ස්කන්ධයක්, එක ආයතනයක් මුලින්ම බලන්න පටන් ගන්නවා. ඔක්කොම කළොත් මොකුත් කරගන්න බෑ. ඔක්කොම පිළිබඳ පොදු ධර්මඥානයක් විතරයි හදාගන්නේ. මං කියන්නේ හොඳට තේරුම් ගන්න. ඔක්කොම පිළිබඳ ධර්ම බණහද්දී අපි රූපස්කන්ධේමයයි, වේදනාස්කන්ධේමයයි, සංඥාස්කන්ධේමයයි, සංකාරස්කන්ධේමයයි, විඥානස්කන්ධේමයයි, රූපය හටගන්නේ සතර මහා භූතයන්ගෙන් ආහාරය ප්‍රත්‍ය කරගෙන, වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සංඥා ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සංකාර ස්පර්ශ ප්‍රත්‍යයෙන්, විඥාන නාම රූප ප්‍රත්‍යයෙන් කියලා ඔක්කොම ගැන බණ අහලා තියෙනවා. හැබැයි අපේ ජීවිතයට ධර්මයේ මිශ්‍ර කරගනිද්දිත්, පර්යංකයට විදර්ශනාව පාවිච්චි කරද්දිත් ඔක්කොම විමස විමසා බලන්න ඕනේ. කෙලස් ටික කඩාවැටෙන මිනිහෙකුට මේ ඔක්කොම බලන්න ඕන කියලා එකක් නෑ පින්වත්නි. එකක් ගමු අපි. දැන් උදාහරණයක් විදිහට විඥානස්කන්ධය කියලා ගමු අපි. එයා ජීවිතේට ධර්මී කියන කොටසටත්, මේ පර්යංකයට විපස්සනාව කියන කොටසටත් මේක තමයි ගන්නෙ. හැබැයි ආ විඥානස්කන්ධය විතරක් ගැන නෙමෙයි බණ අහන්නේ. බණ අහනවා රූපස්කන්ධය ගැන, ඔක්කොම ගැන අහනවා. ඒ අහලා තියෙන කෙනා මේ දෙපැත්තෙන් ಗುಣධර්ම දියුණු කරන්ද එයා ඔක්කොම ගන්න ඕනේ. කාලයක් අඩුම අවුරුද්දක් දෙකක් එකක් කර කර ඉන්න බලන්න. කෙලස් වැටෙනවා. ඒක මේ හිතේ ස්වභාවයක්. දැන් ඔය මම දුක් නැත්තෙක් වෙම්මා, බිය නැත්තෙක් වෙම්මා, රෝග නැත්තෙක් වෙම්මා, දුක් පීඩා නැත්තෙක් වෙම්මා, තපැත්තෙක් වෙම්මා, ශාන්ත සුවයටපත් වෙම්මා කියලා කෙනෙක් මෛත්‍රිය වඩනවා. ඊට පස්සේ ආ බලනවා අවට සිටින සියලු සත්වෝ, මේ ගමේ සිටින අය, මේ භූමියේ නගරේ ඉන්න අය කියා බලනවා. හරියන්නේ නැහැ. හිත වැඩෙන්නේ නැහැ. එතකොට යා කරනවා, එනම් මම භාවනා පොඩ වෙනස් කරනවා කියලා. උතුරු දිසා භාග සියලු සත්වෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැපැත්තෝ වෙත්වා, සාන්ත සුවයපත් වෙත්වා, උතුරු අනු දිසා භාග, නැගෙනහිර දිසා භාග කී බලන. ඒත් හරියන්නේ. නමුත් එක වචනයක් දිහා බලන්නකෝ වෙලාව. මෙහෙම, මම දුක් නැත්තෙක් වෙම්මා, දුක් නැත්තෙක් වෙම්මා, දුක් නැත්තෙක්. එතකොට වැඩෙනවා. ඔවට සිටින සියලු සත්‍යෝ දුක් නැත්තෝ වෙත්වා, දුක් නැත්තෝ වෙත්වා, දුක්. එක වචනයයි බලන්නේ. බිය නැත්තෝ, රෝග නැත්තෝ, දුක් පී, ඒව බලන්නේ නැහැ. එතකොට ස්ථිරව වැඩෙනවා. කරලා බලන්න වැඩ. මෛත්‍රී සමාධි උපදින් නැති ශ්‍රාවකේ කෝක කරලා බලන්න වැඩ කරනවා. අන්න ඒ මොකද ඒකට හේතුව අපිට මේ කුසලය උනා දරන්න තරම් අපි ඇතුළාන්තය ලෑස්ති නැහැ. ධර්මයේ දරන්නိපාය. ඒ කියන්නේ සුතා දතා කියලානේ කියන්නේ. අහලා දරන්න ඕනනේ. මේ අවබෝධය කියන එක දරන්න ඕන පින්වත්නි අපි. ඒක බාහිර තිබ්බට වැඩක් නැහැ. අවබෝධ වෙච්ච අය බාහිර හිටියට වැඩක් නැහැ. මේ අවබෝධය කියන එක ඔය පින්න තුන්ලාම දරන්න ඕන. ඒ දරා ගැනීමට තරම් අපි ඇතුළාන්තේ හයිය නැහැ. අපේ ඇතුළාන්තේ එච්චර නොමේරු. නොමේරුකමටනේ අපේ ඇතුළ දරන්න බැරි කමට කලබල එන්නේ. හොඳට බලන්න පුංචි ළමෙක් ඔය පොඩි කාලේ කලබලයි. එයාට ඒක දරන්න බෑ. ඉපදිච්ච ගමන්නේ මුල් කාලේ. තවම එයා අනුවර්තනේ වෙලා නැහැ මේ සමාජයට. ඒ නිසා මේ ස්වභාව ධර්මය අලුත් පාරිසරික සාධක අලුත් ඒකයි පොඩි ළමයි වැඩියෙන් දඟලන්නේ. එහෙට දුවනවා මෙහෙට දුවනවා දඟලනවා එක විදියකට ඉන්න බෑ. ඇයි? එයාට එක අලුත් එක දරන්න බෑ. ඒ අලුත් කියන එකට වඩා එකට තියෙන අදහස් තමයි යන් නොමේරුයි. අපිටත් මේ ධර්මයේ දරන්න බැරි. අපි නොමේරු. ඒකයි නිින්ද යන්නේ. හිම ධර්මයේ දියුණු කරද්දී භාවනා කරද්දී ගොඩාක් නිින්ද යන්නේ. මේ ඇත්තටම ඒ දරන්න අමාරුයි ඒක. ධර්මයට හරියන විදිහට ඇතුළාන්තේ නැහැ. ඒ නිසා ඒ ඇතුළාන්තේ අර දරන්න පුළුවන් මට්ටමට ලෑස්ති කරන්න තමයි ওই පින්තුරලා නිතරම බණ අහන්න ඕන. එකම බණ ආය අහන්න ඕන. එකම අහන්න ඕන. ඒ අහනවා විතරක් නෙමෙයි අර ජීවිතේ දරන්න පුළුවන් විදියට මනස ලෑස්ති කරගන්න, මානසිකාර කුසලතාවය දිනු කරගන්න, ඔයාලගේ එදිනෙදා චර්යාව තුළ එක්තරා දෙයක් තියාගන්නවා. ඒ තමයි අපි ওই කායගත සතිය කියන එක හරිය ප්‍රතිබල සම්පන්නික. මට ඇත්තටම මේ කලින් තේරුන්නේ නැහැ ඇයි මේ කායගත සතිය කියලා එකක් බුදුරජාණන් වහන්සේ වදාළේ කායානුපස්සනාව තියෙද්දි කියලා. මට එච්චර තේරුන්නේ නැහැ ඒක. කායානුපස්සනාව කියලා සතිර සතිපට්ඨාන එකක් තියෙද්දි මේ කායගත සති කියලා සූත්‍රවල එකක් තියෙනවා. ඇයි එහෙම එකක් භාගතුන් වහන්සේ වදාළේ? එක්කො මේ දෙකම එකක්ද? සමහර අය දැනුත් හිතන්නේ මේ දෙක එකක් කියලා. එකක් නෙමෙයි. ඒක මානසිකාර හැකියාව දියුණු කරගන්න උදව් වෙන දෙයක්. සතර සතිපට්ඨානේ තමයි පරියංකයට උදව් කරන්නේ. ඒ කියන්නේ කෙලෙස් සිඳීමට ඍජුව උදව් කරන්නේ කායගත සතිය. කෙලෙස් සිඳීමට ඍජුව උදව් කරන්නේ පරියංකයේදී විදර්ශනාව. ඒකෙදී අපි පාවිච්චි කරන්නේ සතර සතිපට්ඨානේ. එතකොට දැන් මේක හොන්දටම තේරුම් ගත්ත කෙනෙක් දෙපැත්තකින් ගුණධර්ම දැන් දෙපැත්තෙන් දියුණු කරන්න ඕනේ. එතකොට එයා තෝරගන්න ඕන බණ හැම එකක් ගැන මෙයා ඇහුවට එයා එක ස්කන්ධයක් හෝ එක ආයතනයක් ගන්නවා. එයාගේ ජීවිතේට ධර්මයේ සහ පරියන්කේට විපස්සනාව කියන සංසිද්ධියට එකක් ගන්නේ. එකක් ගත්තේ නැත්නම් හරි අමාරු. මේක දරන්න බෑ අපිට. ඒ කියන්නේ විදර්ශනාමය හැකියාව ඇතුලේ ආත්ම සංඥාව දුරු කිරීමේ අර්ථයේ උදෙසා මේක දරන්න හරි අමාරු. හරිම අමාරු. එතකොට අපි කරන්නේ පළවෙනි එක තමයි එයාගේ ජීවිතය ඇතුලේ අර ජීවිතයේ ධර්මීය කියන අත්දැකීමට ඒ පරිච්ඡේදයට ඒ කොටසට එයා පාවිච්චි කරනවා මොකක් හරි එක ස්කන්ධයක්. මම දැන් මේ වෙලාවෙ කිව්වේ විඥානස්කන්ධය කියලා ගමු. එතකොට එයා පළවෙනි එක තමයි විඥානස්කන්ධය පිළිබඳ විඥානස්කන්ධය මේ අපි තුල තියෙනවනේ විඥානස්කන්ධය පිළිබඳ කියන එක අපි තුල ඒක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ. විඥානය කියන්නේ මොකද්ද? විඥානණී කියන්නේ මොකද්ද කියලා ඔයාලට කියන්න ඕනේ. ඔයගොල්ලෝ හොඳ ධර්මඥානයක් තියෙන අය. දැන් අපි කියන්නේ මේක කොහොමද පාවිච්චි කරන්නේ ආත්ම සංඥාව දුරු කරගන්න. මේක විතරක් පාවිච්චි කරලා කොහොමද ආත්ම සංඥාව දුරු කරන්නේ? ආය වෙන මොකුත් නොකොට කියන එකයි මේ කියන්න උත්සාහ කරන්නේ. එතකොට මේ පින්වත්නි මේ විඥාන ස්කන්ධය පිළිබඳ අවම තක්සේරුව කියන එක ජීවිතේ තියාගන්න. විඥාන ස්කන්ධය කියන එක පිළිබඳ අවම තක්සේරුව. ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ ඒ ඔස්සේ හඹාගෙන නොයන එක. එතකොට දැන් අපි විඥාන ස්කන්ධයෙන් යමක් අත්දකිනවා නම් ඒවා අඳුනාගෙන ඒවා නැවත ඒවට එකතු වෙන කමක් අපිට තියෙනවා. චක්කු විඤ්ඤාණයෙන් දැක්කොත් රූපයක් ඒ රූපය නැවත නැවත චක්කු විඥාණයෙන් දත යුතුයි කියලා අපේ හිත කියනවා. විඥානස්කන්ධයෙන් දත යුතු රූපණි තියෙන්නේ. චක්කු විඤ්ඤෙයා රූපා, සෝත විඤ්ඤෙයා සද්ධා, ගාන විඤ්ඤෙයා ගන්ධා. එතකොට සෝත විඥාණයෙන් දැනගන්ට යුතු රූප තියෙන්නේ ලෝකේ. සෝත චක්කු විඥාණයෙන් දත යුතු රූප තියෙන්නේ. එතකොට චක්කු විඥාණයෙන් දත යුතු රූප තිබ්බට පස්සේ මේ සිතේ නිකම්ම ඒ අපිට කියනවා ආයය බලන්න රූප කියලා. ඒකයි අපි ලස්සන දෙයක් දැක්කම දෙපාරක් හැරිලා බලන්නේ. කණ්ණාඩියෙන් හරි බලනවා අපි. වාහනයක්දී ලස්සන දෙයක් දැක්කොත් ඒක සයිඩ් කණ්ණාඩියෙන් හරි අපි බලනවා. එහෙම බලන්නේ මේ සිත කියන දෙයක් තියනවා නැවත නැවත රූපේ උරංගාණ්ඩ කියලා. නැවත නැවත ශබ්දේ උරංගාණ්ඩ කියලා. අපි ලස්සන සින්දුවක් ඇහුවොත් ඒ ගායකයව සර්ච් කරනවා. ඒ එයාගේ අනෙක් සින්දු මොනවද කියලා සර්ච් කරනවා. ඒක හරියට මොකක් හරි පොඩි කොටසක් අපි දැක්කොත් ඒක අපි YouTube එකට ගිහින් ඒක හොයනවා. අන්න ඒක ඒ ගතිය නැති කරලා දාන්න. අමාරුයි ඒක කරන්න. නැවත නැවත හඹාගෙන යන එක. චක්කු විඥාණයෙන්, සෝත විඥාණයෙන් ආදි වශයෙන් මේ විඥානස්කන්ධයෙන් නැවත නැවත හඹාගෙන යන එක පොඩ්ඩක් අඩු කරන්න. ඒකෙන් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ පරියංකයට විදර්ශනාව පාවිච්චි කළොත් විතරයි. ඒක දෙවෙනි පරිච්ඡේදයක් ඒක. ඒක වෙන එකක්. හැබැයි මේකෙන් තමයි ඒකට ජවය දෙන්නේ. මේ කියන කතාවෙන් තමයි ඒකට ජවය දෙන්නේ. නැත්තම් ජවය යන්නේ නැහැ. ඒතර එක තමයි මොකද්ද? මේ අර නැවත නැවත හඹාගෙන යන කමක් තියෙනවා විඥානස්කන්ධේ. දැක්කහම ආයෙ බලන්න හිතෙනවා. ඇහුවහම ආයෙ අහලා බලන්න හිතෙනවා. දැනුණාම ආයෙ බලන්න හිතෙනවා ඒක උරංගාලා. අර නැවත නැවත උරංගාන්න කියලා හිත කියන්නේ සිත තුළ භවය පිළිබඳ නිත්‍යයක් තියෙන නිසා. ඒක අපි පස්සේ විසඳමු ඒක. නමුත් දැනට ඇත්තටම මෙන්න මෙතෙන්ට තමයි සීලය උදව් කරන්නේ. ඇත්තටම සීලය කියන්නේ ඔන්න ඕකට. සීලය මෙතන මෙන්න මෙතෙන්ට උදව් කරනවා හරියට. අපිට හරියට අපි සකින සීල්වල අපිට කිසිම පදනමක් නැහැ. අපි සිල් රකින්නවා කිසිම පදනමක් ඇතුව නෙමෙයි. කිසිම පදනම් විරහිතව තමයි අපි අරවා මේව රකින්නේ. එතකොට එහෙමනම් හොඳට මතක තියාගන්න මේ ලෝකයේ ස්වභාවයක් තියෙනවා. ලෝකයේ තත්වයක් තියෙනවා. ඒ මොකද්ද ඒ තත්වය? ඒ මේ අපේ සිතේ ගතියක් තියෙනවා. සිතේ පැලපදියම් වෙච්ච තත්වයක් තියෙනවා. උරංගාපු ලෝකේ නැවත නැවත උරංගාන්න හිතෙන. ඔන්න ඕක නවත්තන්න තමයි නවත්තන්න නම් කෙලෙස් දුරු කරන්න ඕන. නමුත් දුරු කරපු නැති කෙනෙක් ඕක නවත්ත ගන්න තමයි සීලය උදව් කරන්නේ. ඒ නිසා මේ ස්වල්ප ಗುಣධර්ම වලට අයිති දෙයක් තමයි මේ මම පැහැදිලි කළේ. මොකද්ද පළවෙනි එක? මේ දැන් තමයි ಗುಣධර්ම දෙපැත්තෙන් හදන එක. මේ පළවෙනි පැත්තේ ಗುಣධර්ම නැතුව දෙවෙනි පැත්තේ ಗುಣධර්ම හදන්න බෑ. අද ලංකාවේ මිනිසුන්ට ප්‍රතිඵල නැත්තේ ඒකයි. මේ මූලික ಗುಣධර්ම ජීවිතේට ධර්මයේ කියන කොටස නැතුව පරියංකයට විදර්ශනාව පාවිච්චි කරනවා. ඒක ලොකු දියුණුවක් කරා යන්න බෑ. ලොකු දියුණුවක් කරා යාට යන්න බෑ. එතකොට දැන් යකඩේක මලකඩ අයින් කිරීමෙන් තමයි යකඩේ පිරිසුදු වෙන්නේ. පිරිසුදු වුණාට පස්සෙත් ආයෙ වතුරට නිරාවරණය කරන්න හොඳ නැහැ. ඒක පරිස්සම් කරන්න නම් ආයෙ මොනවා හරි ආලේපනයක් දවටන්න ඕනේ. වර්ෂාවට එකතු වෙන අවකාශය අයින් කරන්න ඕන. එළියට නිරාවරණය වෙන අවකාශය අයින් කරන්න ඕනේ. ඒකට මොනවා හරි ආලේපයක් කරන්න ඕනේ. දැන් යකඩ මලකඩ තියද්දි මාලේපේ කරලා වැඩක් නැහැ නේ. දැන් යකඩයක් තියෙනවා. ඒකේ මලකඩක් තියෙනවා. මලකඩ තියද්දිම කමන්නේ නැහැ. තවදුරටත් මලකඩ කයි කියලා හිතාගෙන ඒකට මොනවා හරි තින්ත ආලේපනයක් කරනවා. මලකඩ නොකෑම පිණිස. අන්න ඒ වගේ එකක් තමයි අපි දැන් කර කර ඉන්නේ. මලකඩ තියෙද්දිම ආලේපයක් කරනවා. යකඩේ මලකඩ හැදිලා යකඩේම විනාශ කරනවා. කවුරුත් මලකඩ ආයෙ ගාලා නැහැ. මලකඩ යකඩේ මත පතිත කරවල නැහැ. අලවල නැහැ. දවටල නැහැ. බාහිර ලෝකයෙන් මේ ස්වභාව ධර්මී වාතාශ්‍රය ඊට පස්සේ මේ ජල වාෂ්ප ඒවා මේවා නිසා යකඩේ මලකඩ කාලා. එතකොට යකඩේ ඒ වගේම පින්වත්නි අපිට අපේ ඇතුළාන්තය තුළ සරාගී බව, ද්වේෂය, මෝහය, නන්දිය මේවා අපිට කවුරුවත් උපද්දවලා දුන්න නෙමෙයි. ඒ වාට හරියන විදිහට సంతානයක් තිබ්බ නිසා ඒ වාට හරියන විදිහට సంతානයක් තියෙන තැනක ඇස කන නාසය දිවකය ආදී ලෝකේ පාවිච්චි කරනකොට හරියට අර යකඩය ජල වාෂ්පවලට නිරාවරණය වෙලා තියෙන නිසා මලකඩ කෑවා වගේ බාහිර රූපය අත්දකින්නකොට අර ස්වල්ප ගුණධර්ම වලින් ජවයක් අරගෙන නැති නිසා මේ මලකඩ කාල දැන් අපි කරන්නේ ඒක එහෙම්ම තියෙද්දි පිටින් ආලේප කරනවා. ඒ නිසා මේ ස්වල්ප ගුණධර්ම ගැන කිසිම වගතුගක් නැහැ ලංකාවේ අයට. ඒ අය කරන්නේ ස්වල්ප ගුණධර්ම ගැන කිසිම අවධිකමක් නැතුව පරියන්කේට විපස්සනාව පාවිච්චි කරනවා. එහෙම වාඩිලා නැහැ මම විදර්ශනා කරන්න ඕන කියලා කරනවා. ඉතින් වැඩේ අසාර්ථකයි. ඉතින් අසාර්ථකයි කියන්නේ යම් බැලූ බැල්මට යම් කිසි ආකාරයක මලකඩ නැහැ වගේ පේන්න පුළුවන් තින්ත ගෑවම්. ටික දවසකුත් ඔක තියෙයි. ටික දවසක් යනකොට අර තින්ත ටික අර මල ඇතුලේ මලකඩ තියෙන නිසා තින්ත ටික එහෙමින් ගැලවෙනකොට ආයෙත් අර ඇතුලේ මලකඩත් එළියට එනවා. ඒ වගේම ආයෙත් ඇතුලේ මලකඩ කණ්ඩ පටන් ගන්නවා. එනිසා යකඩේක තින්ත ගන්න කලින් කරන්නේ අපි ඒක හොඳට වැලි කඩදාසියකින් වගේ එකකින් මැදලා ඒක පිරිසුදු කරගන්නවා අපි ඉස්සෙල්ලා. ඒක මොනවා හරි ක්‍රමයකට ඒක කපලා පිරිසුදු කරගන්නවා. ඒ පිරිසුදු කරපු තැනක ආයෙ වැඩි වෙලා තියන්න ඕත නැහැ එළියට නිරාවරණය කරලා. ඇයි මේ ජල වාෂ්ප වලට නිරාවරණය වෙච්ච ගමන්ම ආයෙ පහුවෙන් දම් මලකඩ ගන්න පටන් ගන්නවා. එතනින්ම يعني මේ ස්වල්ප ගුණධර්ම දිනු කරපු කෙනා ඒ ගුණධර්ම දිනු කරන ගමන්ම පින්වත්නි පරියන්කේට විපස්සනාව පාවිච්චි කරගෙන යන්න ඕන. මුළු මහත් විශාල ගුණධර්මා වලියක් අපට දිනු කරන්න. එක ගුණධර්මයක් දෙකක් නෙමෙයි. මේක පුද පූජා වත් පිළිවෙත් එක්ක නම් කිසිම අයුරකින් කරන්න බෑ. ගාථා කවිය එක්ක නම් හැපි නම් ලොකු දෙයක් කරන්න බෑ. අපි සද්ධානුසාරි ශ්‍රාවකයෝ නිසා අපි හැමදාම භාග්‍යතුන් වහන්සේට මල් පුදනවා, පහන් පුදනවා, ඒවා කරනවා අපි. ඒවා සත්‍ය අවබෝධයට ඍජු සම්බන්ධයක් තියෙන ඒවා නෙමෙයි. සද්ධා ඉන්ද්‍රියට පොඩි ජවයක් දෙනවා. පොඩි සපෝට් එකක් දෙනවා. සද්ධා ඉන්ද්‍රියට. ඉතින් එහෙම ලොකු උපකාරයකුත් නෙමෙයි. පොඩි උපකාරයක් දෙනවා අපිට. එතකොට අපි දැන් හොඳට දැනගන්න ඕන දෙයක් තියෙනවා අපේ ජීවිතවල. ඒ තමයි පින්වත්නි අපි මෙන්න මෙහෙම ජීවිතය දකිනකොට, ජීවිතය විමස ගන්නකොට ওই පින්නතුල මේක හොඳට තේරුම් ගන්න. මේ ගුණධර්මාවලිය දෙකම සමානව දිනු කරන්න ඕන. එතකොට ඒකේ ස්වල්ප ගුණධර්ම වලට අදාළ දෙයක් තමයි විඥාන ස්කන්ධය සම්බන්ධ පින්වත්නි ඒ පුද්ගලයා තුළ විඥානස්කන්ධය හට ගන්නකොට පින්වත්නි ඒ විඥානස්කන්ධය ඔස්සේ හඹාගෙන යන කම, විඥානස්කන්ධයෙන් දත යුතු ලෝකයේ සම්බන්ධ හඹාගෙන යෑම නවත්තලා දාන්න ඕනේ. ඒ හඹාගෙන යෑමට අදාළ ගතිකත්වයක් සිතේ තියෙන බව ඇත්ත. බලින් නවත්ත ගන්නවා අමාරුයි මුල් කාලේ. සිල් රකින්න අමාරු ඒකයි. බලින් නවත්ත ගන්නවා. ඒක අපහසුවෙන් අපි නවත්ත ගන්න. එක දෙවෙනි එක තමයි පින්වත්නි තමා තුළ විඥාන ස්කන්ධය හට ගන්නකොට ඒක විපාක විඥාන ස්කන්ධයක් කියලා දකිනවා. ඒ දැකලා පින්වත්නි මඳහත් වෙනවා. ඒක දෙක. මේ භාවනාවෙන් නෙමෙයි. මේ සාමාන්‍ය ජීවන චර්යාව තුළ මේක මේ දර්ශනේ තමයි යා ඇතුලේ තියාගන්නේ. එයා හැම වෙලාවකම ලෝකයේත් එක ගනුදෙනු කරද්දී මේ දර්ශනේ මතින් තමයි ලෝකේ උරගාන්නේ. ලෝකෙට මේක තේරෙන්නේ නැහැ. මේ ඔක්කොම හිතට අදාළ තත්ත්වයන් දෙක එක තමයි. ඒතර පළවෙනි එක මොකද්ද? විඥාන ස්කන්ධය ඔස්සේ හඹාගෙන යෑමක් තියෙනවා. චක්කු විඤ්ඤේය රූප, චක්කු විඥානි රූප දැක්කම ආයේ කණ්ණාඩියෙන් හරි බලන් හිතෙනවා. හොයලා හරි බලන් හිතෙනවා. ලස්සන සද්දයක් ඇහුවොත් අහන්න හිතෙනවා. හොයන්න හිතෙනවා, බලන්න හිතෙනවා. එච්චර දුර යන්නේ නැහැ. ඇයි මේක නිරෝධ ධර්මයක් කියන එක ගැන අපි බණ අහලා තියෙනවනේ. එච්චරයි. ඒතර පළවෙනි එක තමයි මේ විඥාන ස්කන්ධයෙන් හඹාගෙන යෑම නොකල යුත්තක්. ඒ හඹාගෙන යෑම නොකල යුත්තක් නිසා තමයි අපි ඔය ඉන්ද්‍රිය සංවර සීලය වගේ සීලයකින් ලොකුවට උදව්ව ගන්න. සීලය අමාරු එකක්. මං ඒ කියන්නේ පින්වත්නි සමාධිය තරම් සීලේ කෘත්‍ය සරල නෑ. සංකීර්ණ. ඔයාලා හිතන්නේ භාවනාව අමාරුයි කියලානේ. නෑ. මේ ක්ලේශ සාගත ලෝකයේ ඉස්සරහසේ කෙනෙක් කියන්න පුළුවන් නෑ. අර ඔබ ඕගොල්ලෝ හිතන විදිහට පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියම් කියලා කියන එක ලේසි. අවංකව සිල් රකින්න එක ගැන මේ අපේ කතා කරන්නේ. අවංකවම ඔය පින්නතුන්ලාගේ ජීවිතය ඇතුලේ මේ සිල් රකින්න එක ගැනයි මේ කියන්නේ. නිකන් අර පන්සලට ගිහින් සම්ප්‍රදායික සීලයක් ගැන නෙමෙයි. බුද්ධ වචනය අනුව සැබෑවටම සිල් රකින්න එක දුෂ්කර දෙයක්. එතකොට ඒකේ පළවෙනි එක තමයි තියාගෙන ඉන්නේ මේ මේ ජීවිතය ඇතුලේ පින්වත්නි දිගුවක් විදියට. දිගුවක් විදියට මේ අපි විඥානස්කන්ධයෙන් අත්දකින්න දේ ඔස්සේ නැවත නැවත ලෝකේ හඹාගෙන යන්න කියලා සිතේ තුල ඉල්ලීමක් ගතියක් තියෙනවා. ඒ ගතියට අවකාශය නොදෙන මට්ටමට විඥානස්කන්ධය ඇසුරු කරනවා. හඹාගෙන යෑම නවත්තලා දානවා. ඒ හඹාගෙන යෑම නවත්තණ්ඩයි සීලේ උදව් කරන්නේ. දෙක දෙවෙනි කාරණේ පින්නත්නි දෙවනි කාරණේ තමයි මේ විඥානස්කන්ධේ විපාක ස්කන්ධයක් විදියට දකිනවා. විපාක විඥානස්කන්ධය විදියට දැකලා පුළුවන් තරම් මදහත් වෙනවා. චක්කු විඤ්ඤේ ය රූප චක්කු විඥාන රූප දකිනකොට අමනාප රූප පේන්නේ. විපාකේ කියලා බලනවා නවතිනවා. දෙක ඒක ගැන අපි බණවල දෙවන තරම් කියලා තියෙනවා. දෙක තුන්වෙනි එක තමයි පින්නත්නි පුළුවන් තරම් තමන්ගෙම సంతානයේ විඥානස්කන්ධය ඇසුරු කරගෙන විවේකගත වෙනවා. පුළුවන් තරම් විවේක හුද්දෙක් පුළුවන් තරම් පින්වත් මේකම තමයි බුද්ධ වචනේ චිත්ත විවේකය කියලා කතා කරන්නේ. විවේක නිස්සෘත බවක් තියා ගන්නවා. අර අභ්‍යන්තරික කලබලකාරී බව නැතුව ඉන්න උත්සාහ කරනවා. රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ සුව, ඒ වගේ අර ලෝකේ වේගෙන් හඹාගෙන යෑමක් තියෙනවනේ අපේ ආයතන වලින්. ඒ වේගෙන් හඹාගෙන යන එක වේගය අඩු කරනවා. ඒකේ ධාරිතාවය අඩු කරනවා. තුන්වෙනි එක. හතරවෙනි එක තමයි මෙබඳු මේ දක්වා ඉන්න විදිය. මොකද්ද මේ දක්වා ඉන්න එක? මේ දක්වා ඉන්න විදිය තමයි විඥානස්කන්ධයෙන් පින්වත්නි ලෝකේ හඹාගෙන යෑමක් නෑ යාතුල. විපාක විඥානස්කන්ධයක් කියලා දකිමින් යා මැදහත් වෙලා එක්තරා චිත්ත විවේකයක් එයා තුල තියෙනවා. මෙන්න මේ කාරණා තුන මා මේ දවස්වල දිනු කරන මහා කුසලය නේද? මේ කාරණා තුනක් යාට තියෙනවනේ පින්වත්නි. එතකොට මේ හඹාගෙන යෑමක් නෑ යාට. රූප දැක්කාම හඹාගෙන යන්නේ. ලස්සන කෙනෙක් වාහනේ යනකොට දැක්කම කණ්ණාඩියෙන් බලන්නේ. බලන්න හිතෙනකොට ඒක නොකල යුත්තක් කියලා එයා දකිනවා. කරන්න අමාරුයි. බලන්නමයි හිතෙන්නේ. ඇයි එහෙම හිතෙන්නේ? හිතේ අර තියෙන සසර ගතියට. හඹාගෙන යෑමක් නැහැ. ඊට පස්සේ විපාකයක් විදිහට දැකලා මැදහත් වෙච්ච කමකුත් තියෙනවා. චිත්ත විවේකයකින් වාසය කළ යුතුයි. අර වේගය අඩු කරන්න ඕන කියලා තියෙනවා හිතෙනවා. වේගය අඩු කරන්න ඕන කියලාත් හිතෙනවා. මෙන්න මේ විදියට දකින මේ කාරණා තුන මේ දිනවල දිනු කරන මේ තවම භාවනා මොකුත් නැහැ. මම මේ දිනවල දිනු කරන කුසලය නේද කියලා හිතනවා. මේ දවස්වල මගේ කුසලය මේක නේද? එයා ඒක දකිද්දී එයා දන් දුන්නේවා, එයා බණ අහපුවා, එයා මේ සිඟන්නුන්ට දන් දුන්නේවා, බලු කපුරු දාන දුන්නේවා, සංඝයාට දුන්නේවා. ඒවා අභිභවනය කරලා ඒවට එහාට ගිහින් එයා මේ දවස්වල දිනු කරන අග්‍රම කුසලය මේක නේද? මේ කාරණා තුන මේ දවස්වල මගේ ජීවිතය තුළ කුසලය නේද කියලා දකිනවා. මේ දවස්වල දිනු කරන කුසලය නේද කියලා දකිනවා. ඒක තමයි හතරවෙනි එක පින්නත්. ඒ කුසලය නේද කියලා දකිනකොට එයා තුළ උපදින සිතක් තියෙන්නේ එක්තරා විදියක. යා ඒ විදියට මේක තමයි මගේ කුසලය කියලා දකිනකොට ඒ දකින සිතක් තියෙන්නේ. ඒ දකින සිත කියලා කියන්නේ පින්වත්නි එක්තරා විදියක විමුක්ත සිතක්. එක්තරා විදියක මිදුණු සිතක්. ඒ කියන්නේ අර ස්කන්ධ උපාදානය ඇසුරු කරගෙන ගොඩනැගෙන තත්ත්වයට අදාළ නොවන එක්තරා මිදුණු සිතක්. මෙන්න මේ මිදුණු සිතත් නිරුද්ධ වෙලා යන නිරෝධ ධර්මයක් නේද කියලා දකින ජීවන දර්ශනයක් තියෙන. ඇත්තටම මේ ඔක්කොම මානසිකාර කුසලතාවයට ආйти. මේ විදියට දකින සිත එක්තරා මිදුණු සිතක්. ඒ මිදුණු සිත කියලා කියන්නේ නිරුද්ධ වෙන එකක් නේද කියලා දකින්න. නිරුද්ධ වී යනවා නම් මේ ඇසුරු කරගෙනවත් තවදුරටත් විතර්ක විචාර කර කර ඉන්න එක තේරුමක් නෑ නේද කියලා දකින්නවා. ඒක තමයි හයවෙනි එක. හත්වෙනි එක, එසේනම් මේ නිරුද්ධ වී යන ස්වභාවය පවා අනිත්‍ය එකමට අයිති. නිරුද්ධ වී යනවා නම් අනිත්‍යයි අනාත්මයි කියන ගතියෙන් ඒ වචන දෙකෙන් විමසනවා. විමසලා මෙතන තණ්හා මාන දිට්ටි කරන්න මොකුත් නෑ නේද කියලා දකිනවා. වෙනදා වගේම ඔෆිස් යනවා වැඩ කරනවා ඉන්නවා. හොන දෙවන් ආයෙත් ඔය පින්නතුන්ට මතක් කරනවා. එතකොට දැන් මේ ටික හොඳට තිබ්බොත් ජීවිතේ, මේවා ඇත්තටම ජීවිතේ ගුණධර්ම මේවා. එතකොට තමන් විඤ්ඤාණස්කන්ධයෙන් තමයි ලෝකේ උරගාන්නේ, හඹාගෙන යන්නේ. හඹාගෙන යන එක නවත්තලා විපාක විඤ්ඤාණස්කන්ධයක් කියලා දකිනවා. දෙක විපාක විඤ්ඤාණස්කන්ධයක් විදිහට දැකලා එයා සිත මැදහත් කරගන්නවා. හැම වෙලාවකම චිත්ත විවේකයට ඉඩකඩ හදාගන්නවා. ඒකෙන් උද්වේගය අඩු වෙනවා, ජවය අඩු වෙනවා. කෙලෙස්සාගත ලෝකේ හඹාගෙන යන ජවය අඩු වෙනවා. මෙන්න මේ තුන කුසලයේ විදියට දකිනවා. මේ දිනවල දිනු කරන කුසලයේ. ඒක කුසලයේ කියලා බලනකොට ඔයාලා හවසට මල් පහන් තියෙන එක, උදේ මල් පහන් තියපු එක, උදේට කිරියාර තියෙන එක කුසලයේ විදියට දකින්නේ. ඒවා සද්ධාවට අනුබලයක් වෙන ඉතා විශාල ඉහළ පින්කම්. පිනෙන් බෑනේ මේ ප්‍රශ්නේ නිවනටපත් වෙන්නේ. ඒ පින වෙනදා වගේම කරනවා. මොකද අපි සසරට වැටුණොත් ඒක උදව් වෙනවා අපිට. මේ කියන්නේ මාර්ග ඥානයේට ජවය ගැන. ඔයාලා සුගතියට යන දිව්‍ය ලෝකෙට යන පාර ගැන නෙමෙයි මේ කියන්නේ. මාර්ග ඥානයේට, මාර්ග ඥානයේට දොර අරගන්නේ කොහොමද කියන එක. මේ කාරණා තුන කුසලයේ විදියට දකිනවා. මේක හතරවෙනි එක. හතරවෙනි එක. පස්වෙනි එක අර කුසලයේ විදියට බලනකොට ඇතිවෙන විමුක්ත සිතක්. ඒ සිතත් ඇති වෙලා නැති වෙලා යන නිරුද්ධ වෙලා යන නිරෝධ ධර්මයක් නේද කියලා බලනවා. ඒක නිරුද්ධ වෙලා යනවා නම් මේක උනත් අභිනන්දනය කරලා විතර්ක විචාර කරන එක තේරුම් නැහැ නේද කියලා බලනවා. එම නිරුද්ධ වෙලා යනවා නම් අනිත්‍යයි අනාත්මයි නේද කියලා බලනවා. හත්වෙනි එක, එනම් තණ්හාමාන දිට්ටි කරන්න ලෝකෙ මොකුත් නැහැ. එතකොට ධර්මයේ තුල පවා එයාට ඇති වෙන්නේ නිස්සරණාර්ථයක්. වඩන ධර්මම අධර්මයේ ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. ඇයි? ධර්ම මාර්ගය ගැනත් නිස්සරණාර්ථයක් තියෙන්නේ. ඔන්න ඔය ටික තියෙද්දි ඔය ටික දියුණු කරන ගම යම් කෙනෙක් මහා ගුණ ධර්ම විදියට දැන් එයාගේ ජීවිතය තුළ එයාගේ సంతාණය මාර්ග ඥානෙට ඇරි විවෘත වෙලා ඉතියි. සම්මා දිට්ඨියෙන් මාර්ග සම්මා දිට්ඨිය ඇසුරු කරගෙන බණ අහලා පිළිවෙත් පුරවලා මේ ඔක්කොමත් කරලා මේ කාරණා අට ඔස්සේ යා විමසුවොත් අර අටක්ව මම මෙතන මේ අට ඔස්සේ විමසුවොත් එයාගේ ජීවිතය, එයාගේ సంతාණය ක්‍රමානුකූලව මාර්ග ඥානී පැත්තට විවෘත වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික එයාගේ ඇතුළාන්තේ මාර්ග ඥානී පැත්තට විවෘත වෙනවා. දැන් මාර්ග ඥානී පැත්තට විවෘත වෙනකොට මාර්ග ඥානී ඔස්සේ ඉස්සරහට ගිහින් තමයි ආත්ම සංඥාව දුරු කරන්න තියෙන්නේ. දැන් අපිට තියෙනවා දෙවෙනි පෙළ වැඩක්. මොකද්ද දෙවෙනි පෙළ? මා කළ යුතු දේ තමයි මාර්ග ඥානී ඔස්සේ ඵලයට පත්වීම දක්වා යන දුර. මාර්ග ඥානී දක්වා ආපු දුරක් දැන් තියෙනවා. මාර්ග ඥානයට දුර එන්න ලෑස්ති වෙච්ච කමක් තියෙනවා. ඒ ලෑස්ති වෙච්ච කම තමයි අර මානසිකාර කුසලතාවය තුලින් මේ ඔයාලා ඉන්න ඉරියව්ව තුල කායගතා සතිය වාසය කරනවා. උපමාව ඉස්සරහට ගන්නවා. ඇන් කය දිහා බලනවා. වෙනද වගේම කනවා. වෙනද වගේම අඳිනවා. වෙනද වගේම ඔෆිස් යනවා. ඒක මේක මතක් වෙන්නේ ටොයිලට් එකේ ඉදි වෙන්න පුළුවන් තමාරට. ඒත් මේ මානසිකාරය තියා ගන්න. කියන්නේ තමාට තමන් නානකොට මතක් වෙනවා මේක. නානකොට මතක් වෙනවා. සබන් ගානකොට මතක් වෙන්නේ සමහර. සබන් ගාන ගමන් තියෙනවා. අනේ මේක මේ කාලා සුවඳ කළාට මේක වාරිච්චි බිත්තියක් වගේ නේද? ලී පොළවේ හිටවල වහරහට බැඳලා ඒකට මැටි ඔබලා ඒක උපමට්ටම් කරලා සිවියකින් මේ සිවුම් මැට්ටකින් වහලා නේද? මේකත් මේ නාවල කරලා කවල පොළ තියාගත්තට මේ හොඳට සුවඳවත් කරලා පිරිසුදු කරන්න කියලා මම මේ බාත්รูම් එකට ආවට මේකත් ඒ වගේ නේද? ඇට තැකිල්ලකට මස් සොතලා නාර වැල්ලුලින් ගැට ගාලා හැමකින් උපමට්ටම් කරලා සිවියකින් වසා තිබෙනවා නේද? මේ සිවියට නේද? සිවිය නේද මේ සුද්ධ කරගන්න බලන්නේ කියලා අපි ඉතින් හිතනවා නානවා. ඊට පස්සේ ආයෙ සබන් ගන්නවා. වෙනද වගේ මේ ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම කරනවා. ඒකෙන් තමයි මාර්ග ඥානිය දක්වා එන්න ජවයක් ගන්න. මේ දැන් කියපු කාරණාටෙන් තමයි මාර්ග ඥානියට විවෘත කරන්නේ. ඒ මාර්ග ඥානයයි ඵලයයි අතර දැන් දුරක් තියෙනවනේ. මාර්ගයට පත් වෙන ඵලෙ මාර්ග ඵල කියලා නේ කියන්නේ. සම්මා දිට්ඨිය මාර්ග ඥානෙ ඵලයට පත් වීම. සත්‍ය ඥාන සම්මා දිට්ඨිය කෘත්‍ය ඥාන මාර්ග මාර්ගයට දක්වා විවෘත වෙන එක කෘත ඥාන. මාර්ග ඥානෙ ඔස්සේ ඉස්සරහට ගියාම හම්බෙන ටික. ඔච්චරින් නැති පරිවර්ති. එතකොට දැන් මාර්ග ඥානෙට ඔබ විවෘත වී දැන් ඉන්නේ මේ විදිහට ඔයාලගේ ජීවිතේ දකින්නවා. එක ස්කන්ධය ගත්තේ පාවිච්චියට. දැන් ඵලයට පත් වීම දක්වාම යා ඵලයට පත් වෙන ආත්ම සංඥාව යාම දුරු කළොත් එයා දුරු කරන්න ඕනේ ඒක. එයා ආත්ම සංඥාව යාම දුරු කළොත් එයා පළවෙනි බලන විඥානස්කන්ධය ඔන්න දැන් භාවනාව දැන්. එයා බලනවා විඥානස්කන්ධය මෙයයි. චක්කු විඥාන, සෝත විඥාන වශයෙන් විමස විමසා බලනවා. හය ආකාරයක බෙදලා බලනවා. ඊට පස්සේ ප්‍රතිසන්දි විඥානීය මෙයයි, එක්ෂණික විඥානීය මෙයයි කියලා ආයෙත් බෙදලා බලනවා. බෙදීම් දෙකයි කරන්නේ. භාවනාවෙන් කරන්නේ දැන්. ඇයි මාර්ග ඥානීයට දොරගුල් විවෘත වෙලා මාර්ග ඥානී දොර ළඟ හිටගෙන ඉන්නේ. දැන් මාර්ග ඥානී ඉඳලා ඵලයට පත්වීම දක්වා දුරක් විතරයි තියෙන්නේ. ඒ දුර යාට සාධනීය දුරක්. එයා මේ දුරෙන් ඇතුළට ගියොත් එයා ඵලයට පත් වෙනවා. එතකොට ආත්ම සංඥාව දුරු කිරීම තමයි අපි මෙතන ඵලයට පත්වීම කියලා මෙතන අදහස් කරන්නේ. එතකොට යා බලන භාවනාවෙන් ඇස් දෙක පියාගෙන හොඳට ආස්වාස ප්‍රාස්වාස විදිහරි බලලා විනාඩි 5ක් විතර ඉඳලා එයා බලනවා මේ විඤ්ඤාණස්කන්ධය මේයි, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ ආදී වශයෙන් විමසනවා. ප්‍රතිසන්දි විඤ්ඤාණේ කියන්නේ මේයි, එක්ෂණික වශයෙන් විඤ්ඤාණේ මේයි කියලා බෙදලා බලනවා. පළවෙනියෙන් කරන්නේ නම් ආත්ම සංඥාව දුරු කිරීමේ ඍජු මහා ගුණධර්ම නම් වූ ඍජු ක්‍රියා මාර්ගවලදී ආ පළවෙනියෙන් බලන්නේ මොකද්ද? බෙදීමයි බලන්නේ. බෙදනවා, පොඩි දේවල් ටිකක් තියෙන බෙදලා බලනවා. ඊට පස්සේ මේ ධර්ම ස්වභාවය බලනවා. දෙවෙනි එක හේතුඵල සම්බන්ධේ. ඒ මොහොතේ හටගන්නා වූ චක්කු විඥානයක් වේද, ඒ චක්කු විඥානයේ සෝත විඥානයේ ආදි වශයෙන් විඥානස්කන්ධේ වේද, ධර්ම ස්වභාවයයි දැන් බලන්නේ. දෙවෙනි එක ධර්ම ස්වභාවය මොකද? හේතුඵල සම්බන්ධය කියන එකයි මෙතන අදහස් කරන්නේ. එයා බලනවා මේ විඤ්ඤාණස්කන්ධේ හටගත්තේ කුමක ප්‍රත්‍යින්ද? මොකේ ප්‍රත්‍යින්ද? නාම රූප ප්‍රත්‍යින්. විඤ්ඤාණස්කන්ධේ හටගන්නේ නාම රූප ප්‍රත්‍යින්. නාම රූප පත්‍ය විඤ්ඤාණං කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊට පස්සේ එයා බලනවා මේ විඤ්ඤාණස්කන්ධේ පීටි. දැන් ඉස්සල බැලුවනේ එක්ෂණික වශයෙන් විඤ්ඤාණස්කන්ධයත් බැලුවා, ප්‍රතිසන්දි වශයෙන් උත් බැලුවනේ. බෙදලා බලද්දී දෙකටම අදාළ ධර්ම ස්වභාවය විමසන්නේ. ඉස්සල දැන් ආත්ම සංඥාව දුරු කරන්න කියලා හිතාන එයා බෙදලා බලන එකනේ පළවෙනියෙන් කළේ. බෙදලා බලනකොට එක්ෂණික වශයෙන් චක්කු සෝත ගාන ජීවහා කාය මන කියලා බැලුවා, ප්‍රතිසන්දි වශයෙන් උත් එයා විඤ්ඤාණේ පිහිටපු තැන බැලුවා. එයාගේ විඤ්ඤාණේ පිහිටපු තැනයි බැලුවේ මනුස්ස භවයේ කාම ධාතුවේ විඥානේ පිහිටියා කියලා බැලුවා. ඒකට අදාළ ධර්ම ස්වභාවය බලනවා. එතකොට ධර්ම ස්වභාවය බලනකොට ප්‍රතිසන්දි විඥානේ පිහිටියේ මොකක් ඇසුරු කරගෙනද? සංස්කාර ඇසුරු කරන සංකාරපත්‍ය විඥාන. එක්ෂණික වශයෙන් විඥානස්කන්ධය හටගත්තේ කුමක් නිසාද? නාම රූප ප්‍රත්‍ය. ඔන්න ඔය විදියට දෙවිදියටම ධර්ම ස්වභාවය බලනවා. ඒක දෙක බෙදනවා, ධර්ම ස්වභාවය බලනවා දෙවෙනි එක. ඊට පස්සේ තමයි පින්වත්නි අර සමේ අපි දැන් ওই දේශනාවේදීම ওই පින්නතුන්ලාට කිව්වා ආත්ම සංඥාව දුරු කිරීම පිණිස භාවනා කළ යුතු වන්නේ අහුත්වා සම්බෝධි හුත්වා පටිවෙන්ති කියන කාරණයේ උදෙසායි. දැන් බෙදීම බැලුවා, බෙදීම ඇතුලේ ධර්ම ස්වභාවය බැලුවා. දැන් බලනවා ඉපදීම බිඳීම. ඔන්න ඕකට තමයි අහුත්වා සම්බෝධි හුත්වා පටිවෙන්ති කියලා කියන්නේ. සංස්කාර නිරුද්ධ වීමෙන් ප්‍රතිසන්දි විඥානෙ නිරුද්ධ වෙන විදිය බලනවා. නාම රූප නිරුද්ධ වීමෙන් එක්ෂණිකව පහළ වෙන චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන විඥානස්කන්ධේ නිරුද්ධ වෙන ආකාරය බලනවා. නිරුද්ධ වෙන ආකාරය ඉපදීම බිඳීම දකිමින් වාසය කරනවා. දැන් ඒ ඉපදීම බිඳීම දකිමින් වාසය කරනකොට ඒ වාසය කරන කෙනා ඉපදීම බිඳීම දෙක දකින්නේ මොන විඥානෙන්ද කියලා ඊළඟට බලන්න පටන් ගන්නවා. මොකෙන්ද දැන් දකින්නේ? මනෝ විඥාණයෙන්. ඇයි භාවනාවෙන් ඉන්නේ? දැන් ඉපදීම බිඳීම දකින්නේ මොන විඥාණයෙන්ද? ඔන්න උතනින් තමයි විදර්ශනාවේ දොරගුල් ඇරෙන්න පටන් ගන්නේ. දැන් බලනවා එයා මම මේ ඉපදීම බිඳීම දකින්නේ මනෝ විඥාණයෙන්. ඔතකම්ම බැලුවේ එයා විඥානේ පොදු తත්වයේ එක්ෂණික වශයෙන් විඥානේ පිටන විදිය බැලුවා, ප්‍රතිසන්දි වශයෙන් විඥානේ. දැන් මේ මොහොතට අදාළ දේවල් නෙමෙයි ඔය බැලුවේ. එක බෙදලා බැලුවා, ඒ දෙකේම අන්තර් සම්බන්ධය බැලුවා. ඊට පස්සේ ඒ වගේ ඉපදීම බිඳීම බැලුවා. අහුත්වා සම්බෝධි හුත්වා පටිවෙන්ති කියලා ඒවා එක බලලා මෙහෙම බැලුව බලනකොට පහළ වුණු විඥානස්කන්ධය ගන්න. මොකද ඒ බලනකොට පහළ වෙන්නේ වෙලාවේ මනෝ විඥානේ. චක්කු විඥානේ නෙමෙයි රූප පේන්නේ, සෝත විඥානේ නෙමෙයි සද්ද මුකුත් ඇහෙන්නේ, භාවනාවෙන් ඉන්නේ. ඒතන මනෝ විඥාණයෙන් තමයි මේ ඉපදීම බින් අහුත්වා සම්බෝධි හුත්වා පටිවෙන්ති කියලා බලන්න. මෙන්න මේ මනෝ විඥාණය එයා අනිච්චතෝ දුක්ඛතෝ, ඒ මොහොතේ හට ගන්නා විඥානේ මනෝ විඥාණය. ඒ විඥාණය අනිත්‍යයි නේද, දුක්ඛතෝ මේකත් දුකක් නේද, මේ දැනීම මාත්‍රේ පවා දුකක්, රෝගතෝ මේ විදියට බලන්න වෙච්ච එක පවා රෝගයක්. ඇයි, විඥානස්කන්ධයක් පවතින නිසානේ. විඥානස්කන්ධයක් මේ මොහොතේ ඇති වෙලා නැති වෙලා යන නිසානේ මට මේ විදියට බලන්න වෙලා තියෙන්නේ. පින්නොත් මේ විදිහට බලන්න වෙලා තියෙන්නේ ඒකයි. අගතෝ මේ විදිහට බලන්න වෙච්ච එකම පීඩාවක් පින්නවත්නි. ගණ්ඩතෝ මේ විදිහට බලන්න වෙච්ච එකම අය කිසිම සාරයක් තියෙන එකක් නෙමෙයි. ඇයි, බලන්න වෙච්ච මේ ජීවිතය ලැබිච්ච නිසානි පින්නවත්නි. එතකොට මේ විදිහට බලනවා පින්නවත්නි. මේ සල්ලතෝ මේ විදිහට බලන්න වෙච්ච එකම හුලා. මේක හොඳ තත්ත්වයක් තමයි, ලෝකයට අහුවෙන්නේ නැති කෑල්ලක් තමයි. අගතෝ මේක නම් මේ විදිහට බලන්න මෙන්න වටමට මෙහෙම ජීවිතය පවතින එකම පීඩාවක් නේද. ආබාධතෝ මේ විදිහට බලන්න වෙච්ච එකම ආබාධයක් නේද. මේ මොහොතේ මේ වෙලාවේ මනෝවිඤ්ඤාණය පහළ වෙන එකම ආබාධය. පරතෝ මේ වෙලාවේ මනෝවිඤ්ඤාණය පහළ වෙන්නේ මට ඕන ඕන විදිහට නෙමෙයි, මට ඕන ඕන විදිහට පහළ වෙන එකක් නෙමෙයි, ඒක අනුන්ට අයිති දෙයක් වගේ එකක්. ඒකයි මට ඕන ඕන විදිහට විඥානස්කන්ධේ පහළ වෙන්නේ නැත්තේ. පලතෝ පලොක්කතෝ සිඳි බිඳි නැසි වෙනසී යන එකක් නේද. ශුඤ්‍යතෝ හිස් දෙයක් නේද. අනත්තතෝ අනාත්ම දෙයක් නේද. සමනුපස්සා මෙන්න මේ විදියට 11 ආකාරකින් ඒ මොහොතේ හට ගන්නා වූ මනෝවිඥාණි විදර්ශනා කළොත් එයා අනිවාර්යෙන්ම ආත්ම සංඥාව කඩන්න ඕන. හැබැයි මේක දිගට කරන්න ඕන. මේක හරි හොඳයි වගේ දැනුනොත් දිගට කරන්න ඕන. මෙන්න මේක තමයි, මේ තමයි මහා ගුණධර්ම. ඉතලම් බලන ආත්ම සංඥාව දුරු කරන්න බෙදලා බලන විඥානස්කන්ධ එක්ෂණික ප්‍රතිසන්දි වශයෙන් ඒවායේ ධර්ම ස්වභාවය බලන දෙක, අහුත්වා සම්බෝධි හුත්වා පටිවෙන්ති කියලා බලනවා පින්වත් නිපදීම බිඳීම. ඊට පස්සේ ඉපදීම බිඳීම බලාපු විඥානේ මනෝ විඥානේ. ඒ මනෝ විඥානේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ මේ ගණ්ඩතෝ සල්ලතෝ පලතෝ පලොක්කතෝ ශුඤ්‍යතෝ අනත්තතෝ සමනුපස්සාමි කියලා 11කින් බලනවා. ඒ බලනකොට බලන්න මහා සරුවාකාරික හිස් බවකින් ලෝකයම අතෑරින්න ගන්නවා. ඔන්න ඔතනයි පින්වත්නි ආත්ම සංඥාව කඩාගෙන වැටෙන්නේ. ඔන්න ඔය ගුණධර්ම තුන් ආකාරය. මුලින් මානසිකාර හැකියාවට සති බුදුරජාණන් වහන්සේ වදාළ තමන්ගේම කය පිළිබඳ කායගතා සතිය සල්ප ගුණධර්ම වලට අර කාරණාට මහා ගුණධර්ම වලට ආත්ම සංඥාව දුරු කිරීමට මේ ක්‍රියාමාර්ග එකම ස්කන්ධයක් අරමුණු කරලා ඔක කාලයක් කරනකොට අනේ පින්වත් එන්නෙම නෑ වටිනාකම. ඒ බඳු සංසිඳීමක් පිණිස මේ හෝරාවක ධර්මානුතාසනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ බලංගොඩ මුගුණ මලේ පදිංචි ජීපී ගුණසේකර මහත්මාත් පවුලේ පින්නතුණු දායකත්වයේ දරලා තිබෙනවා. මේ පින්නතුන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. ගුණසේකර මහත්මාත් මේ මහත්මියත් මේ දරුවන් හැම දෙනාම බොහොම සත්පුරුෂය. ඉතින් මේ අත්තන්ට ධර්මී ගැන උමනාවක් තියෙනවා. ඉතින් මේ දේශන අහලා කවුරු හරි කෙනෙක් සංසිඳෙනවා. ඒ සංසිඳීමට අදාළ ධර්ම දාණය ලබා දෙන මොහොතක් මොහොතක් ගානේම ඔය පින්නතුණු සංසිඳෙනවාමයි. එනිසා මේ ගුණසේකර මහත්මා ප්‍රදාන පින්නතුන් හැම දෙනාටම අපි මේ කුසල් අනුමෝදනා කරනවා. මේ දේශනාමේ කුසල් දේශකයන් වහන්සේ වෙච අපටත් ආශිර්වාද කොට තිබෙනවා. අපගේ දෙමව්පියන්ට සියලු මහා සංඝරත්නයට අනුමෝදන ආශිර්වාද කොට තිබෙනවා. බලංගොඩ මුගුණ මලේ පදිංචි ජීපී ගුණසේකර මහත්මා ප්‍රදාන දෙපාර්ශවගත සියලුම දෙමව්පියන්ටද මේ කුසල් අනුමෝදනා වේවා. ඒ සියලු දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ගුණසේකර මහත්මාගේ නමින් මිය පරලෝගිය, එනෝනා මහත්මියගේ නමින් මිය පරලෝගිය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වෙලා ජාති ජරා ව්‍යාධි මරණ තෝක පරිදේව දුක් දොම්නස් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ධර්මාශ්‍රවණයට රැස්වුණා වූ මේ ගුණසේකර මහත්මයා සමග පැමිණුණු මේ පින්තුන්ලා සියලු දෙනාටමත් ලංකාවේ ලෝකයේ විවිධ තැන්වල ඉඳලා මේ දේශනාවට තමන්ගේ සවන්පත් යොමු කරපු ශ්‍රාවක පින්තුන්ලා සියලු දෙනාටමත් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං.